ධර්ම දේශනා අංක 14. එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝහි පිහිටි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ වස්සාන සමය වෙනුවෙන් ඔබ වෙත ගෙනෙන්නා විශේෂ සතිපට්ඨාන ධර්ම දේශනා මාලාව. දේශකයන් වහන්සේ පූජ්‍යපාද පිටිගම ගුණරත්න ස්වාමීන් වහන්සේ.
ආරෝහික පින්වත්නි, බෞද්ධ මාධ්‍යාලයේ අනුග්‍රහයෙන් එහි සභාපති අතිගෞරවනීය දරණාගම කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ලන්ඩන් නුවර වාසයේ සැදැහැවත් පින්වතුන්ගේ දායකත්වයෙන් ලන්ඩන් නුවර අප්තන් පාඛේ ආරම්භ කරන ලද ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ වස් කාලයේ පුරා පවත්වන ලබන වස්සාන ධර්ම දේශනා මාලාවේ තවත් වටිනා ධර්මානුශාසනාවකට සවන් දෙන්නටයි ඔබ හැම දෙනාම මෙතෙන් සිට බලාපොරොත්තු වන්නේ. අද දවසේ පවත්වන ලබන මෙම උතුම් වූ ධර්ම දේශනාවෙහි සැදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන්නේ ලන්ඩන් නුවර වාසී නිහාල් පෙරේරා මහත්මයාත් ඒ වගේම ඩොරින් මහත්මියතුළු ඒ පවුලේ සෑම සිළු දෙනා විසින්ම, විශේෂයෙන් එම පවුලෙහි ඇන්ටනි පෙරේරා පුතණුවන්ට ඒ නව රැකියාවක් ලබාගත් අවස්ථාවේදී ඒ පුතුණුවන්ට ත්‍රිවිධ රත්නත්‍රයේ ආශිර්වාදේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරමින් තමයි මේ ධර්ම දේශනාවෙහි විශේෂ දායකත්ව ලබාගෙන කටයුතු කරන්නේ. ඉතින් අද දවසේදීත් මෙම උතුම් ධර්මානුශාසනාව පැවැත්වීමට මේ ස්ථානයට වැඩම කරන ලද්දේ මේ දිනවල ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ වැඩවාසය කරන අතිගෞරවනීය පිටිගල ගුණරතන මහා සාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේ සතිපට්ඨාන සූත්‍ර ධර්ම දේශනාව ඇසුරු කරගනිමින් මේ ධර්මානුශාසනාවන් පවත්වනු ලබනවා. ඒ අනුව කායානුපස්සනා කොටස නිමාවටපත් කරමින් පවත්වනු ලබන ධර්මදේශනා මාලාවේ අවසන් ධර්මදේශනාවට ප්‍රථම ධර්මානුශාසනාවයි මේ මොහොතේදී පැවැත්වීමට නියමිත වෙලා තිබෙන්නේ. ඉතින් අපි ඊටාම ගෞරවයෙන් යුක්තව අතිගෞරවනීය පිටිගල ගුණරතන මහා සාමීන්ද්‍රයන් වහන්සේට මේ පින්වත් හැමදෙනාගේම ඒ සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් වලට අනුග්‍රහ දක්වමින් එවැගේම මේ ධර්මානුශාසනාවට සවන් දෙන එවැගේම දායකත්වය දරන ඔබ සෑම සියලු දෙනාටම වහවහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කර ගැනීම පිණිස මේ ධර්මානුශාසනාව හේතු වේවා කියන ප්‍රාර්ථනාව නැති කරගෙන අපේ උන්වහන්සේට තාම ගෞරවයෙන් යුක්තව මේ ධර්ම දේශනාව පවත්වන ලෙස ආරාධනා කර සිටිනවා. ධර්ම ශ්‍රවණය කිරීමට පළමුවෙන් මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන පින්වතුන්ට අපි ආරාධනා කරනවා බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පූජා කරලා ඒ දේශකයන්න් වහන්සේට දහත්පත්ති පූජා කරලා ධර්ම දේශනාවට ආරාධනා කරන ලෙස.
සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්ථි කායෝති වාපනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥාන මත්තාය පතිස්සති මත්ථාය අනිසිතෝ ච විහෙරති නච කිංචි ලෝකේ උපාදියති එවම්පි භික්ඛවේ භික්ඛූ කායේ කායානුපස්සී විහෙරති ධර්ම ශ්‍රවණාභිලාෂී අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුළු කාරුණික පින්වත්නි අද මේ මොහොතේ සිදුවෙන මේ උතුම් ධර්ම ශ්‍රවණයට අවස්ථාව සලසා ගනිමින් මතු දිනක ලෝකයට සද්ධර්මය ශ්‍රවණය කරන්නට අවස්ථාව උදාපත් කරමින් නිහාල් පෙරේරා මහත්මානන් දොරින් පෙරේරා මහත්මිය ඒ මව්පිය දෙපළ ඉතාමත්ම ආදරෙන් සෙනෙහසින් වැඩු තම ආදරණීය පුතුණුවන්ගේ බලාපොරොත්තුව අනුව තමන් කළ සේවයෙන් ඉවත් වෙලා එංගලන්තයේම ආරක්ෂක සේවයේ වෙනත් අංශයකට යොමු වී නව අවස්ථාවකට මුණ දෙන ඒ පුතණුවන්ට ඇන්ටනි පෙරේරා දයාබර පුතණුවන්ට ආශිර්වාද කරමින් ඒ අභිනව රැකියා ස්ථානයේ කටයුතු කලින් ස්ථානයටත් වඩා හොඳින් සුවසේ සැපසේ නිදුකින් නිරෝගීව සිද්ධ කරගන්නට අවශ්‍ය කායික මානසික සුවය සහනේ සැනසිල්ල නිදුක් නිරෝගී බව සැලසී අනාගත අභිවෘද්ධිය උදා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් ඒ මව්පිය දෙපළ ඒ පුතුණුවන් ඇතුළු පවුලේ හැමතත් මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන හැමතත් අනාගතයේ දිනක ලොව පුරා මේ ධර්මයට සවන්පත් යොමන හැම දිනාටමත් වහවහ මේ ජීවිතේම මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම සද්ධර්මාවබෝධයේ පිණිස මේ ධර්ම ශ්‍රවණයේ හේතු වාසනා වේවා කියන උතුම් ධර්ම දානමය සත්ප්‍රාර්ථනාවෙන් යුක්තවයි අදත් මේ පින්කම සඳහා සදැහැති දායකත්වයේ දරන්නේ. ඒ උතුම් ප්‍රාර්ථනාවන් එලෙසින්ම සිද්ධ වේවා කියන යහ ප්‍රාර්ථනාවෙන් යුක්තව අපද මේ සිද්ධ කරන සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ ආනාපාන සතිපබ්බේට අනුව සිද්ධ වෙන අවසාන ධර්ම දේශනාව හැටියට සිද්ධ වෙන ධර්ම දේශනාවයි මේ වෙලාවේදී සිදු කරන්නට බලාපොරොත්තුව. යම් ආකාරයකින් එක් කොටසක නිමාවක් වුවත් ඒ නිමාවටම ඒකාබද්ධවයි අපට ඉදිරියට එන තතු සම්පජඤ්ඤ ඉරියාප්ත සති ආදී භාවනා කමඨහන් පිළිබඳව පැහැදිලි කරලා දෙන්න වෙන්නේ. දැන් අපි අද උදෑසන කාලයේත් අපි ඉගෙන ගත්ත සම්පූර්ණ නොවුණත් ආධ්‍යාත්මීය බාහිරය හඳුනාගෙන ඒ ඇති වෙන සංයෝජනයන්ගෙන් අසුභේ සුභන්ති කියන විපල්යාසයන්ගෙන් නිදහස් වෙලා මනස වඩන දියුණු කරන යම් වැඩපිළිවෙලක් පිළිබඳව ඒගෙන තව බොහෝ දේ එකතු විය යුතු උනත් තම තමන්ට හැදෑරිය යුතු පමණකට යම් කරුණු කාරණා ටිකක් අපි පැහැදිලි කරලා දුන්නා. එතනින් එහාට අපට සතිපට්ඨාන සූත්‍රයේදී දකින්න ලැබෙන්නේ සමුදය ධම්මානුපස්සී වාකායස්මින් විහෙරති. වය ධම්මානුපස්සී වාකායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සී වාකායස්මින් විහෙරති. මේ සම්බුද්ධ දේශනාව පිළිබඳව ලෝකයේ තුල විවිධ අය විවිධාකාරයෙන් අර්ථකථන දක්වලා ඇති. අපි නොඑක් තැන කියවලා නොඑක් තැන අහලා තියෙනවා ඒ පිළිබඳව කළ විවරණයක්. බොහෝ වෙලාවට අපට කියවන්න අහන්න දකින්න ලැබෙන්නේ ආනාපාන සති කර්මස්ථානයේ තනුව ආස්වාස ප්‍රස්වාසයේ ඇතිවීම ආස්වාස ප්‍රස්වාසයේ නැතිවීම ආස්වාස ප්‍රස්වාසයේ ඇතිවීමත් නැතිවීමත් පිළිබඳවයි බොහෝ විට අපට අහන්න දකින්න කියවන්න ලැබෙන්නේ. ඒත් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව ආරම්භයේ කළ සූත්‍ර වර්ණනයට අනුව ඒ ප්‍රතිඵල ලබා ගන්න නම් ඒ ප්‍රතිඵලය ලැබෙන විදිහෙන් මෙහි අර්ථය අපි හඳුනාගත යුතු වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේගේ ඒ සූත්‍ර දේශනාවත් සතිපට්ඨාන සංයුත්තයත් ඒ වගේම අභිධර්ම පිටකේ සතිපට්ඨානය පිළිබඳව කළ විභංගයත් සියල්ල විමසා බලනකොට අපට ඒ පිළිබඳව නිවැරදි යම් අදහසකට විවාදයන්ගෙන් තොරව පැමිණෙන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඇතිවීම හා නැතිවීම පිළිබඳව, උදය වැය පිළිබඳව කළ දේශනාවන් බොහෝමයි. සමාධිම් භික්ඛවේ භාවේත සමාහිතෝ භික්ඛවේ භික්ඛු යතා භූතං පජානාති කිංචි යතා භූතං පජානාති රූපස්ස සමුදයංච අත්තංගමංච වේදනාය සමුදයංච අත්තංගමංච සංඥාය සමුදයංච අත්තංගමංච සංඛාරාණං සමුදයංච අත්තංගමංච විඤ්ඤාණස්ස සමුදයංච අත්තංගමංච. එහි දක්වනවා මහණෙනි, සමාධිය වඩන්න. සමාධිය වැඩුණු කෙනෙහි යථාභූත ඥාන දර්ශනය ලැබෙනවා. ඒ යථාභූත ඥාන දර්ශනය කුමක්ද සමාධියෙන් අනතුරුව ලැබෙන? උන්වහන්සේ පැහැදිලි කරනවා, මේ සමුදයත් නත්තංගමයත් රූපාදී ස්කන්ධයන්ගේ හට ගැනීමත් රූපාදී ස්කන්ධයන්ගේ වැයත් ඒ ඇතිවීම නැතිවීම පිළිබඳවත් සංයුත්ත නිකායේ සමාධි භාවනා සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. මොකක්ද රූප සමුදය? කෝච භික්කවේ රූපස්ස සමුදයෝ, කෝ වේදනාය සමුදයෝ, කෝ සංඥාය සමුදයෝ, කෝ සංඛාරාණං සමුදයෝ, කෝ විඥාන සමුදයෝ. එකින් එක ප්‍රශ්න කරමින් උන්වහන්සේ පැහැදිලි කරනවා. අභිනන්දති අභිවදති අජ්ජෝසායතිත්තති කිංචි අභිනන්දති අභිවදති අජ්ජෝසායතිත්තති රූපං අභිනන්දති අභිවදති අජ්ජෝසායතිත්තති තස්ස රූපං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසායතිත්තතෝ උපජ්ජති නන්දි යා රූපේ නන්දි තද උපාදානං උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසාපි නිරුද්ධಂತಿ. එහි අෂ්ටාංගමයක් දක්වනවා. අනභිනන්දතෝ අනභිවදතෝ අනජ්ජෝසාය තිප්තතෝ යා රූපේ නන්දිස්සා නිරුජ්ජති නන්දි නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසාපි නිරුජ්ජಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. එතකොට මේන් උන්වහන්සේ පැහැදිලි කරන්නේ දුකේ ඇතිවීම හා දුකේ නැතිවීම, දුක හටගන්න හේතුව හා දුක නැතිවෙන ආකාරය බලන විමසන ක්‍රමයක් මිස ආස්වාස ප්‍රාස්වාසයේ ඇතිවීම හෝ නැතිවීම පිළිබඳව නොවන බව පැහැදිලි. හැබැයි ආස්වාස ප්‍රස්වාසයත් එක්තරා කයක්. උන්වහන්සේ දේශනා කළා මම ආස්වාස ප්‍රස්වාසයේ දෙක්තරා කයක් කොට දේශනා කරමි කියලා. එනිසා අය රූප කියන කොටසට අයිති. එනිසා රූපේ ඇතිවීම රූපේ නැතිවීම කය පිළිබඳවයි අපි මෙහිදී විමසන්නේ. එනිසා මෙහි තවදුරටත් පැහැදිලි කරන සූත්‍රවල දක්වනවා සත්තට්ඨාන වැනි සූත්‍ර ධර්මවල රූපයත් රූප සමුදයත් රූප නිරෝධයත් රූප නිරෝධ කරන පිළිවෙතත් රූපේ ආස්වාදයත් ආදීනමයත් නිස්සරණයත් කියලා සත් කොටසකට බෙදා දක්වමින් කල සූත්‍රයේදී රූප සමුදය හැටියට ආහාර සමුදය රූප සමුදය ආහාර නිරෝධ රූප නිරෝධ රූපේ හට ගැනීම ආහාරයේ බවත් රූපේ නැති කරන නැති නැතිවන්නේ ආහාර නිරෝධයෙන් බවත් කියවෙනවා. එතකොට අපට මේ ඇරඹුමක් නමුත් අපට සිද්ධ වෙනවා මේ සමුදයත් වැයත් පිළිබඳව ඊට වඩා කැඹුරට විමසන්න. මේ සූත්‍රයේ අවසාන කොටසේ කියවුණා ඥානමත්තාය පතිස්සතිමත්තාය තවදුරටත් සීයා නුවණ ඉදිරියට වඩන්න වෙනවා. ආහාරයෙන් මේ රූපේ හට ගන්නවා. ආහාරය නැතිවීමෙන් රූපේ නැති වෙනවා. අපට එහෙම බලන්න වේවි. අපි රූපය අනාත්ම බව බලනකොට අපි කලින් දේශනාවේදී ශරීර අවයව වෙන වෙනම අනාත්ම ධර්මතාවයක් හැටියට බලපු තැන ඒකට තව ටිකක් එකතු කරගත්තොත් ඒ වූ රූපය මම මට කැමති ආකාරයෙන් පවත්වන්න බෑ. හිතන්න පුළුවන් මේ අවයව මෙසේ මෙසේ වේවා කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඇයි එහෙම නොවෙන්නේ? මට අයිති නැති නිසා. එහෙනම් ඒ අයිතිය කාටද තියෙන්නේ? ඒ අයිතිය තියෙන්නේ රූපයට. ඒ රූපයේ අයිතිය තියෙන්නේ ආහාරයට. ආහාරයෙන් මේ රූපේ හැදලා තියෙන්නේ. ආහාරය කියලා කියන්නේ සත්වයක් පුද්ගලයක ආත්මයක් නෙවෙයි. අනාත්ම වූවා. අනාත්ම වූ බත්පාම් කෞපිමුං ඇට වලින් ආත්ම වූ ඵලයක් හදන්න බෑ. හැදෙන්නේ නෑ. රූපය අනාත්ම වූ ආහාරය නිසායි හටගන්නේ. ආහාරය නිසාමයි පවතින්නේ. ආහාරය නැති වුණොත් විතරයි රූපේ නැති වෙන්නේ. මට ඕන විදිහට ඇති කරන්න හෝ මට කැමති විදිහට නැති කරන්න පුළුවන් කමක් නැහැ. රූපේ අයිතිකරු ආහාරය වෙනවා. හිමිකරු ආහාරය වෙනවා. නිසා මේ සමුදේ ධම්මානුපස්සී කියනකොට වය ධම්මානුපස්සී කියනකොට අර බොහෝ සූත්‍ර දේශනාවල් වල එන ඒ අදහස මෙතනට ගලප ගන්න වෙනවා. හැබැයි ඒ අවසානයේ නිමාව නෙමෙයි. අවිද්‍යා සමුදයෙන් රූප සමුදය, කර්ම සමුදයෙන් රූප සමුදය, තණ්හා සමුදයෙන් රූප සමුදය, ආහාර සමුදයෙන් රූප සමුදය, නිබ්බත්ති ලක්ෂණ නොදකීමෙන් රූප සමුදය කියලා පිංගතුන් අහලා තියෙනවා සමපනස් ලක්ෂණයක් පිළිබඳව. ඇතිවීම නැතිවීම පිළිබඳව, උදේවැය පිළිබඳව. අන්න ඒ ලක්ෂණ ටික අපි නුවණින් අවදි කරගන්න පුළුවන් වුණොත්, නුවණින් දැකගන්න පුළුවන් වුණොත් අපට පුළුවන්කම ලැබෙනවා සතිපට්ඨාන භාවනාවෙන් සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාව. ඒ කියන්නේ ලෝකෝත්තර ආර්ය ශ්‍රාංගික මාර්ගයට මනස යොමු කරන්න. නූපන් මඟ උපදවා ගැනීම දක්වා ඒ නුවණ වැඩි දියුණු වෙනවා. ඒ තරමට අපි ඒ සමුදේ වය පිළිබඳව අවධානය යොමු කරන්න පුළුවන් වුණා. ඇතිවීමත් නැතිවීමත් සමුදයත් වයත් කියනකොට එතනදී දුකේ හටගැනීමත් දුක නිරුද්ධ වීමත් කියන කාරණාව එහි තියෙනවා. ඒ ඇතිවීම නැතිවීම කියන කාරණා දෙක තතු ඇති ආකාරයෙන්ම දැකීමයි සැබවින්ම සම්මාදිට්ඨියේ උපත වෙන්නේ. යම් විටක යම් කෙනෙකු මේ සම්මුතියෙන් බැහැර වෙලා අපි කතා කළ සම්මතයටත් එහා ගිහිල්ලා ඒ සම්මත ස්කන්ධයන්ගෙන් මිදිලා අපට පැමිණෙන්න වෙනවා ඒ ක්ෂණික ස්කන්ධ පිළිබඳව දෙක්මකට. අපි බඹයක් පමණ සිරුර රූපස්කන්ධයේ හැටියට මේ රූපය තුළ ඇති විඳීම්, හැඳිනීම්, කල්පනා කිරීම්, දැනගැනීම් නාමස්කන්ධයේ හැටියටත් දකිනින් පංචස්කන්ධයක් උපාදානස්කන්ධයක් අපි සම්මතය තුළ හදාගෙන තියෙනවා. ඒ සම්මතයට ඒක හරි, ඒක වැරදි නෑ. හැබැයි විදර්ශනාවට එනකොට ඒ සම්මතය තුළ යම් දුරකට කටයුතු කළත් සැබෑ තැනට එනකොට ඒ සම්මතයෙන් මිදෙන්න ඕන. සම්මතයෙන් සපුරා මිදීමමයි ලෝකෝත්තර බව. එතරම්දි අපට හම්බ වෙනවා එක් ක්ෂණික ස්කන්ධයන්ගේ පැවැත්ම. සම්මතහ එක් ක්ෂණික අවස්ථා දෙක පිළිබඳව අපි සැලකුවොත් උදාහරණයක් අරගෙන අපි දැන් මේ දැල්වපු පහන් දැල්වපු වෙලාවේ ඉඳලා බොහෝ වෙලාවක් දැල්වෙනවා. තවත් බොහෝ වෙලාවක් දැල්වෙන්නත් පුළුවන්. දැන් හිතන්න දල්වපු වෙලාවේ ඉඳලා යම් මොහොතක නිවි යාම දක්වා නිවි යන තැන දක්වාම අපි කල්පනා කළොත් ඒකේ තියෙන පහන් දැල්ලේ හට ගැනීමක් තියෙනවා, පහන් දැල්ලේ නිවි යාමක් තියෙනවා. ඒ හට ගැනීමත් නිවීමත් අතර කාලයක් අපට පහන් දැල්ලක් වෙනවා. අන්න ඒ බොහෝ වෙලාවක් අපට නොනිවි පවතින පහන් දැල්ලක් දකින අවස්ථාව සම්මත අවස්ථාව, සම්මතය. හැබැයි ඔය පේන පහන් දැල්ල තුළ නොපෙනෙන යථාර්ථයක් තියෙනවා. නුවණින් විමසලා බැලුවොත් මේ මොහොතේ තිරය අගට උරාගත්ත තෙල් බිඳුව දවමින් ගිනි දැල්ලක් හටගන්නේ. ඒ ගිනි දැල්ලම නම් නොනිවි පවතින්නේ පහනේ තෙල් අවසන් වෙන්න විදිහක් නැහැ. පහනේ තෙල් අවසන් වෙනවා කියන්නේ මේ මොහොතේ තිරය අගට උරාගත්ත තෙල් බිඳ දැවිලා ගිනි දැල්ලක් හටගන්නවා. දැන් ඒ තෙල් බිඳ දැවිලා අවසන් වෙනකොට ඒ තෙල් බිඳ නිසා හටගත් ගිනි දැල්ලක පවතින්න පුළුවන් කමක් නැහැ. යම් හේතුවක් නිසා නම් හටගත්තේ හටගත් හේතුව නැති වෙනකොට ඒ ගිනි දැල්ලට පවතින්න බෑ. හැබැයි ඊළඟටම උතේ තවත් තෙල් බිඳුවක් දවමින් තවත් දැල්ලක් හට ගන්නවා. ඊළඟට මොහොතේ තවත් තෙල් බිඳුවක් දවමින් තව ගිනි දළුවක් හට ගන්නවා. එතකොට පහන් දැල්ල තුල තියෙනවා තෙල් බිඳින් බිඳ ගිනි දැල්ලක හට ගැනීමක් හා එහි නිවි යාමක්. මේ විදුලි පහන දිහා බැලුවත් අපට පේන්නේ දැල්වපු වෙලාවේ ඉඳලා නොනිවි පවතිනවා. ඒ මුලින්ම දැල්වපු විදුලි ඒකකය නම් තාම දැවෙන්නේ අපේ මීටරේ කැරකෙන්න විදිහක් නෑ. අතන මීටරේ කැරකෙනවා කියලා කියන්නේ විදුලි ඒකක දැවෙනවා. දැවෙනවා කියන්නේ නම් මුලින් දැවූ ඒකකය දවාගෙන යම් ආලෝකයක් හටගත්තා. ඒ ඒකකය අවසන් වෙන්නේ ඒ නිසා උපන් ආලෝකය නිවාගෙන. ඊළඟට තවත් විදුලි ඒකකයක් දවමින් තවත් ආලෝකයක්. තප්පරයකට 60 වාරයක් නිවෙනපත් වෙන බවක් තමයි මේ විදුලි විබුලි යථාර්ථය. තප්පරයකට 60 වාරයක් නිවෙනවා දැල් වෙනවා. අපේ ඇහැට පේන්නේ නෑ. අපට පේන්නේ නොනිවි පවතින දැල්ලක්. නොනිවි පවතින ආලෝකයක්. ඒත් නුවණින් විද්‍යාත්මක ඇසකින් බැලුවොත් ඒක සැබෑවක්මයි. අන්න ඒ වගේ අපි උපතේ ඉඳලා මරණය දක්වා පවතින කෙනෙක් සත්වයෙක් පුද්ගලයෙක්ව දකිනවා. ඒක තමයි සම්මතය. හැබැයි ඔය දකින සම්මතය තුළ මේ පහන් දැල්ල විදුලි පහන වගේම මොහොතක් මොහොතක් පාසා සිදුවෙන එක්සෙනික බිඳියාමක් එක්සෙනික හට ගැනීමක් ස්කන්ධ වශයෙන් දකින්නට ලැබෙනවා. ඒක පෞද්ගලික අදහසක් වෙන්නේ නෑ. මදුපිණ්ඩික සූත්‍රයේ හත්තිපදෝපම සූත්‍ර වැනි සූත්‍ර දේශනාවන් විමසා බැලුවහොත් එය නිවැරදි බව ඔබටම සනාථ කරගන්න පුළුවන් වේවි. එනිසා හැම මොහොතකම මේ ස්කන්ධයන්ගේ හට ගැනීමක් ආයතනයන්ට අනුව කන්ධානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ ඉදං උච්චතාවසෝ ජාති. අපි මල ගෙවල් වලදී සම්මුති මරණ සමුච්ඡේද මරණ එක්සනික මරණ කියලා මරණ තුනක් ගැන කතා කරනවා. එක්සනික මරණයක් තියෙනවා නම් එක්සනික උපතකුත් තියෙන්න ඕන. අන්න ඒ එක්සනික උපත හා එක්සනික මරණය පිළිබඳවයි මේ සමුදය වය ධම්මානුපස්සීවා කියන තැනින් අපි ගැඹුරට බැසගත්තාම අපට හසු වෙන්න ඕන. අපි පටන් ගන්න තැන එච්චර ගැඹුරු නොවෙන්න පුළුවන්. එහෙත් ඒ දක්වා අපට සිහිය නුවණ වඩන්න වෙනවා. භාවිතා කරන්න වෙනවා. එතනදී අපට තියෙන ඉන්ද්‍රිය හයෙන් සත්පුද්ගල සම්මතිය ගොඩ නැගුණු මේ ඉන්ද්‍රිය හය මේ හයට පුළුවන් කමක් නැහැ එකවරක සවිඥානික වෙන්න. එක වරකට පුළුවන්කම තියෙන්නේ එක ආයතනයකට විතරයි සවිඥානික වෙන්න. චක්කු විඥානීය ඉපදෙලා ඇස සවිඥානික කරලා තියෙද්දි සෝත විඥානයත් ඉපදිලා කනත් සවිඥානික කරන්න බෑ. හැබැයි අපට රූප වාහිනිය ළඟ එනාටි දර්ශනය බලනකොට රූපත් පේනෝ ශබ්දයක් ඇහෙනවා එකටම කෙරෙනවා වගේ දැනෙනවා. නමුත් අපට මේ පහන් දැල්ල දිහා බැලුවාම පේනවා නිවෙනවාපත් වෙනවා පේන්නේ නෑ. ඒත් ඒ සිදුවීම වෙන්නේ වේගවත් වූ බිඳීමක් එක්ක. එකවර වෙන්නේ නෑ. එකවර වෙන්න විදිහක් නෑ, එහෙම න්‍යායක් නෑ. සිත් දෙකක් එකවර මෙතන උපදින්න බෑ. එක සිතක් ඉපද නිරුද්ධ වෙලාමයි තව හිතක් උපදින්න වෙන්නේ. ඒකයි චිත්ත නියාමය. චක්කු විඥානයේ ඉපදිලා තියෙද්දි අනිත් විඥාන පහෙන් එකකටවත් උපදින්න බෑ. ඒක ඉපද නිරුද්ධ වුණාට පස්සේ තව එකකට උපදින්න පුළුවන් වෙයි. අන්න ඒ අනුව මේ ආයතනයන්ගේ පැවැත්ම අනුව ස්කන්ධයන් ටික එක්සනිකව හටගන්න ආකාරය මදුපිණ්ඩික සූත්‍රයේ පැහැදිලි කරනවා. ඇසත් රූපයත් රූපෝපාදානස්කන්ධයට, චක්කු විඥානය විඥානෝපාදානස්කන්ධයට, චක්කු සම්පස්සයෙන් හටගන්න වේදනාව වේදනාපාදානස්කන්ධයට, රූප සංඥාව සංඥාපාදානස්කන්ධයට, රූප සංචේතනාව සංඛාරෝපාදානස්කන්ධයට වෙන්කොට දක්වන ආකාරය එහි අපට නුවණින් බලන්න විමසන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ උපත තුල ස්කන්ධයන්ගේ හට ගැනීම පේන්න තියෙනවා. ඔය ස්කන්ධයන්ගේ ඇතිවීම දකින තැන, ස්කන්ධයන්ගේ ඇතිවීම එක්සනිකව දකින තැන තමයි නැත යන අන්තයෙන් අපි නිදහස් වෙන්නේ. හට ගැනීමක් දකිනවනම් නැහැ කියන අදහසේ පිහිටන්න බෑ. මේ හට ගැනීමක් පේනවා. නැත යන අන්තයෙන් මිදෙනවා. වය ධම්මානුපස්සී, හටගත් දේ හටගත් තැනම හේතු ප්‍රත්‍යංගේ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. දකිනවනම් හටගත් තැනම නිරෝධය දකිනවා නම් තියෙනවා කියන්න බෑ, ඉන්නවා කියන්න බෑ. ඇත යන අන්තයෙන් මිදෙනවා. ඇත නැත යන අන්ත දෙක මිදෙන්නේ මේ ඇතිවීම හා නැතිවීම, සමුදය හා වැය දැකීමෙන්. හට ගැනීම දකිනකොට නැත යන අන්තයෙන්ද, වැය දකිනකොට ඇත යන අන්තයෙන්ද නිදහස් වෙනවා. එතකොට අන්ත දෙකෙන් මිදුණු තැන මතුවෙන්නේ මැදුම් පිළිවෙත කියලා ඔබ දන්නවා, අප දන්නවා. එනිසා අන්නේ බඳු ලෞතුරු දහමකට මඟ පෙන්වන සතිපට්ඨාන භාවනාව හැටියට සතිපට්ඨාන සංයුත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේශනා කොටසයි මේ සමුදය ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී, සමුදය වය ධම්මානුපස්සී කියන තැනින් පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට අපට ඉස්සෙල්ලම රූපය පිළිබඳව විමසනකොට ඒ රූපයට අයිතිය හිමිකරු ආහාරයට අයිති බව පවරන්න වෙනවා. එනිසා අපි අර කලින් කළ නුවණින් කළ විමසීමත් එක්ක මේ ටිකත් එකතු කරගෙන සමුදේ ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී කියන තැනින් සතිපට්ඨාන භාවනාව ආරම්භ කරන්නේ කොහොමද කියලා අපි ටිකක් හිතලා විමසලා බැලුවොත්, එතනදී අපි උදේත් කතා කළා, අපි මේ ශරීරය ගැන විමසීමක් කළොත් අජ්ජත්තං වා තමා කියන ස්වභාවය පිළිබඳව අපි මේ ශරීරය ගැන විමසනවා. මේ ශරීරයේ පවතින ආකාරය අපි උදේ පසුගිය ධර්ම දේශනාවේදී මුහුණ හිස පිළිබඳව විමසුවා වගේ අපි ශරීරයේ අන් කොටස් පිළිබඳව විමසීමක් කළොත් මේ ශරීරයේ මතුපිට පවතින ලෝම අසුභ ආසාර කොටසක් ඒ ලොම් දන්නේ නෑ මම හැම මත පිහිටලා ඉන්නවා කියලා. හැම දන්නේත් නෑ මාමත ලෝම පිහිටලා තියෙනවා කියලා. ඒවට හිතන්න බෑ මෙනෙහි කරන්න බෑ අචිත්තකයි අචේතනිකයි. ඇයි ලොම් කියලා කියන්නේ හිතක් නෙමෙයි සිතුවිලි නෙමෙයි. අචිත්තක අචේතනික ධර්මතාවය. ඒක හටගෙන තියෙන්නේ ආහාරයෙන්. ආහාරය නිසායි පවතින්නේ. ආහාරය නැති වෙනකොට නැති වෙන එක. මමවත් මගේවත් නෙමෙයි. මමනම් මගේනම් මේ රැවුල මේ ලෝමයෝ මෙසේ වේවා මෙසේ නොවේවා මෙසේම පවතිවා මෙසේ නොවේවා කියලා හිතන්න පුළුවන්. හිතන හිතන විදියට ඒක වෙනවනම් මට කැමති කැමති විදියට ඒක පවත්වන්න බෑ. ආහාරයේ තනුව නේද මේ පවතින්නේ. මේ හැම මස වහගෙන ඉන්නවා. මස දන්නේ නෑ මාව වහගෙන හැම තියෙනවා කියලා. හැම දන්නේ නෑ මස වහගෙන මම ඉන්නේ කියලා. හමට හිතන්න බෑ මෙනෙහි කරන්න බෑ. හැඟීම් දැනීම් නෑ. ඇයි හම කියන්නේ හිතක් නෙමෙයි සිතුවිලික් නෙමෙයි. අචිත්තක අචේතනික අනාත්මක ධර්මයක්. මේ හම මෙබඳු වර්ණ වේවා මෙබඳු වර්ණ නොවේවා මෙසේ පවතිවා මෙසේ නොපවතිවා කියලා හිතන්න පුළුවන් හිතකට. කොහෙම වෙන්නේ නැහනේ. එහෙම වෙනවා නම් මේ හැමේ හොරි දදවන කුෂ්ඨ කඩුවේ ගම් කාගේවත් හැදෙන්න විදියක් නැහැ. අලුවන් අට ගන්න විදියක් නැහැ. කවුරුවත් කැමැත්තෙන් ඒව ඇති කරගන්නේ නැහැ. Tamanට කැමති කැමති විදියට පවත්වන්න බැරි නිසායි එහෙම වෙන්නේ. එහෙනම් මේ හැම හටගන්නේ කොහොමද? පවතින්නේ කොහොමද? නැති වෙන්නේ කොහොමද? මේ හැම හටගෙන තියෙන්නේ ආහාරයෙන් නේද? කනබන ආහාරයෙන් නේද මේ හැම මව් කුස තුලදී කර්මයෙන් කොටසක් හටගත්තා. මව්පිය නිසා සුක්‍රසෝනිත හටගත්තා. කලලයේ හටගත්තා. ඊළඟට මව්ගේ පෙකණි වල හරහා මව් සතුලෙන් ආහාර කරගෙන මේ කලලයේ වැඩුණා. මෙලවට බිහි වූ දා පටන් කිරි ආදී මෘදු ආහාරයන්ගේ පටන් රළු ආහාරයනුයි මේ කය පවතින්නේ. මේ ආහාර නැති වුණොත් මේ කයේ පැවැත්මක් නැහැ. එහෙනම් මේ හැම පවතින්නේ ආහාරය නිසා. ආහාර නැති වුණොත් මේ හැම පවතින්නේ නැහැ. ආහාර සමුදය ආරූප සමුදය ආහාර නිරෝධ ආරූප නිරෝධ. මස ඒ සටහන හිතට අරගෙන බලනවා. මේ මස ඇසුරු කරගෙන නහරවැල් පවතිනවා. නහරවැල් දන්නේ නෑ මම මස ඇසුරු කරගෙන ඉන්නවා කියලා. මස දන්නේ නෑ මා ඇසුරු කොට නහරවැල් පවතිනවා කියලා. නහරවැල් ඇසුරු කොට ලේ පවතිනවා. ලේ දන්නේ නෑ මම නහරවැල් ඇසුරු කොට පවතිනවා. නහරවැල් දන්නේ නෑ මා ඇසුරු කොට ලේ පවතිනවා. ඒවට හිතන්න බෑ මෙනෙහි කරන්න බෑ හැඟීම් දැනින්නේ. ඇයි ඒවා හිත නෙමෙයි සිතුවිලිත් නෙමෙයි. අචිත්තක අචේතනික අනාත්ම ධර්මතාවය. යම් හිතකට හිතන්න පුළුවන් මේ මස මේ නහර මේ ලේ මෙසේ වේවා මෙසේ නම් නොවේවා මෙතෙක් කල් පවතිවා මෙතෙක් නොනැසේවා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ලෙඩ නොවේවා, නොදිරාවා, නොමියේවා කියලා හිතන්න පුළුවන්. කොයි හිතුවට එහෙම වෙන්නේ නැහැනේ. එහෙම වෙනවා නම් මේ මාසේ වනපිලිකා ගිඩි හැදෙන්නේ නැහැ. මේ නහර වැල්හීන් වෙලා පුපුරා යන්නේ නැහැ. මේ ලේවල සීනි කොලෙස්ටරෝල් වැඩි වෙලා, ඒ වගේම ලේ පිළිකාකාරක ඇති වෙලා මරණය හෝ මරණාසන්න දුකකට ලෝකෙ කවුරුවත්පත් වෙන්නේ නැහැ. මට කැමති විදිහට පවත්වන්න බෑ. එහෙනම් මේක පවතින්නේ කොහොමද? පවතින විදිහක් තියෙන්න ඕන. ඒක පවතින්නේ ආහාරයෙන්. ආහාරයෙන් හටගත්තේ ආහාරයෙන් පවතින්නේ. ආහාර නැති වෙනකොට නැති වෙන අනාත්ම ධර්මතාවය. ආහාරයේ ආත්ම නෙමෙයි. අනාත්ම ආහාරයෙන් හටගන්න දේ ද අනාත්මයි. මේ හම්මස් නහරාදීන් වෙහිලා මෙයට කටු තියෙනවා. දැන් බෙල්ලෙන් පහළ සියලු අස්තීන් පිළිබඳව සටහනක් හිතට ගත්තොත් අපට ඇට සැකිල්ලක ස්වභාවය හිතට මැවෙන්න ඕන. එතකොට මේ ඇට කටු දන්නේ නෑ මාව වහගෙන ඉන්නේ හම්මස් කියලා. හම්මස් දන්නේ මේ ඇට සැකිල්ල වහගෙන ඉන්නේ අපි කියලා. ඇට කටු වලට හිතන්න බෑ, මෙනෙහි කරන්න බෑ, හැඟීම් දැනින්නේ. ඇයි? ඒව හිතක් නෙමෙයි, සිතුවිලි නොයි, අචිත්ත කචේතනික අනාත්මක ධර්මයක්. මේ ඇට කටු මෙසේ වේවා මෙසේ නොවේවා කියලා හිතකට හිතන්න පුළුවන් කෝ හිතුවට එහෙම වෙනස් කරන්න බෑ. එහෙම වෙනවා නම් මේ අස්ති ආබාධ එන්න විදිහක් නෑ. මට කැමති කැමති විදිහට පවත්වන්න බෑ. මේද පවතින්නේ ආහාරයෙන්, ආහාරය නැතිවීමෙන්මයි නැතිවෙන්නේ. අනාත්ම වූ ආහාරයෙන් හටගෙන අනාත්ම වූ ආහාර නැතිවීමෙන් නැතිව යන අනාත්ම ධර්මතාවයක් ඇතිවෙත. හම්මස් නහර ඉලයට ආදීෙන් වටවෙලා පෙනහලු පවතින ආකාරය, හදවත, අක්මාව, වකුගඩු, තිහාව, ආමාශය, බඩවැල, ඒ ආමාශය තුළ නොපැසුණු ආහාරය, බඩවැල තුළ පැසුණු ආහාර අසුචි, පවතින ආකාරය වෙන්වෙන්ව සිතින් අරමුණු වශයෙන් දර්ශනය කරමින් මේ කිසිවක් මට කැමති ආකාරයෙන් පවත්වන්න බෑ. මං හිතන ආකාරයට පවතින්නේ නෑ. එහෙම වෙනවා නම් ලෝකෙ කවුරුවත් මිය යන්නේ නෑ, දිරන්නේ නෑ, ලෙඩ වෙන්නේ නෑ. එහෙනම් මට කැමති ආකාරයෙන් පවත්වන්න බැරි නම් අනාත්මයි. මේක හටගෙන තියෙන්නේ කොහොමද? ඉබේ හටගත්තද නේ? කහටගත්ත හේතුවකුත් තියෙනවා, විදියකුත් තියෙනවා. ඒ තමයි ආහාරය. මෙන්න මේ ආකාරයෙන් මුළු ශරීරයම මට කැමති ආකාරයෙන් පවත්වන්න බැරි ආහාරයට අනුව පවතින ආහාරයේ නැතිවීමෙන්ම නැති වී යන අනාත්ම ධර්මතාවයක් දක්වා මනස පුහුණු කරන්න ඕන, පුරුදු කරන්න ඕන. එතකොට දැන් එහෙම ආහාරය නිසාම හටගන්න ආහාරයෙන්ම පවතින ආහාරය නැතිවීමෙන්ම නැතිවෙන අනාත්ම ධර්මතාවයක් හැටියට මේ රූපය අපි ඉස්සෙල්ලාම මනසට හසු කරගන්න ඕන. මේ කය හටගන්නේ මෙහෙමයි, මේ ටික නැති වුණොත් නැති වෙනවා. මට ඕන විදිහට ඇති කරගන්නත් බෑ, මට ඕන විදිහට නැති කරන්නත් බෑ. මේ ඇතිවීම නැතිවීම වෙන්නේ මේ ආහාරය මතයි කියන අදහස හොඳට එළඹ සිටින තාක්කල්, එළඹ සිටින තාක්කල් අර කොටසින් කොටස විමසමින් බලන්නට ඕන. ඒ සමගම අර පෙනෙන ස්වභාවය, පුද්ගල භාවය ගෙවෙන හැටියට වරින් වර විමසන්නත් ඕන. ඒ විතරක් නෙමෙයි, ඒ සියල්ල අතහරිමින් කලින් කල සති නිමිත්තටද හිත තබාගෙන ආස්වාස ප්‍රස්වාසයෙන් සති කමඨහනත් සිහියත් සුරක්ෂිත වෙන්න ඕන. මෙන්න මේ සියල්ල වරින් වර කලින් කල උත්සාහයෙන් බලන්න වෙනවා, විමසන්න වෙනවා. එහෙම බලනකොට, එහෙම විමසනකොට අපට යම් දවසක මා පසුගිය දේශනාවේදී පැහැදිලි කළ ආකාරයෙන් පෙනෙන ස්වභාවය හා පවතින ස්වභාවය කියන දෙක වෙන්ව පෙනෙන අවස්ථාවකට අපිපත් වෙන්න ඕන. වෙනදා අපි අර පෙනෙන ස්වභාවය තුල ඉක්මනින් අර උපකල්පනය කරලා රූපය වැළඳ ගන්න අවස්ථාව යම් දුරකට මගහැරිලා එහෙම පේන තැන නෑ, මෙහෙම එකක් නේ තියෙන්නේ කියන මේ පැත්තට බර වෙන ගතිය, මෝඩකම වෙනුවට නුවණ අවදි වෙන ගතිය හිතේ මතුවෙන්න ඕන. අපි වෙනදා අර දියේ ඇඳුණු ඡායාව වගේ සිතේ, එහෙම නැත්තම් යම් ආයතනයකට ඒ වර්ණ රූපය, රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප අරමුණු වෙනකොට අපි හැම තිස්සෙම බාහිරයටයි අවධානය යොමු කළේ. හැම ආයතනයකම ක්‍රියාවලිය එහෙමයි. දැන් අපි උදාහරණයක් අරගෙන බැලුවොත්, ඔබ හිතන්න ඉතාමත්ම රසවත් ප්‍රණීතයි කියලා හිතෙන ආහාරයක රස විඳින අවස්ථාව, රස විඳින අවස්ථාව අපි දන්නේ නෑ, හඳුනන්නේ නෑ. ඒ තුල තියෙන්නේ යම් මුලාවක්. අපි යමක් ප්‍රණීත දෙයක් කනකොට යම් රසයක් දැනෙනවා. අපි ඒ රසය එන්නේ කොහෙන්ද කියලා බලන්නේ පිඟානේ තියෙන දේ දිහා. මේ පිඟානේ තියෙන මාළු කෑල්ලෙන්, මස් කෑල්ලෙන්, පරිප්පු ටිකෙන්, අල කෑල්ලෙන්, කොළමැල්ලුමින් තමයි මේ රසය එන්නේ කියලා. පිඟානේ තියෙන දේවල් වල රසය අපට දැනෙන්නේ, රසය දැනෙන්නේ කටේ තියෙන ටිකේ. දැන් රසය දැනෙන ආහාර ටික කටෙන් එළියට අරගෙන බැලුවොත් හරිම පිළිකුල් දර්ශනයක් හිතට එන්නේ. දැන් ඇත්තටම බලන්න, ඒ බලුවමනයක් වගේ වෙච්ච කෙලසම් මිශ්‍ර වෙච්ච ඒ කටේ තියෙන ආහාරයේ රසය දිවට දැනුණා මිසක් පිඟානේ තියෙන රසයේද දිවට ආවේ කියලා? පිඟානේ තියෙන එකයි අතට ගත්ත කටේ තිබිච්ච හැපා දැමූ කෙල මිශ්‍ර වෙච්ච ඒ ආහාරයයි බැලුවොත් මේ රස දැනුනේ කොයි එකේද, කොතනින්ද රස ආවේ කියලා බැලුවොත් අපිට මේ ආහාරයත් දිවත් ජීවා විඥානයත් කියන ස්පර්ශයෙන් විඳීමක් ඇති වෙලා ඇති. හැබැයි අපි බැලුවේ බාහිරේ දිහා, පිඟානේ තියෙන දේ දිහා. අපි මේ යථාර්ථයටම නොගිහින් බැලුවත් අපි අපෙන් විමසුවොත් කටේ තියෙන ටික හොඳට හපලා ඒ කෙලසෙම මිශ්‍ර වෙච්ච ටික අතට අරගෙන පිඟානේ තිබුණු දේද රස දෙනුනේ, මේකේද රස දෙනුනේ? අපට කියන්න තියෙනවා පිඟානේ තියෙන දේ තාම දිවට ලඟුනෙත් නෑ, ඒක රස දෙනින්න විදිහක් නෑ. රස දෙනුණා නම් දැනෙන්න ඕන මේ අතේ තියෙන වමනේ. එහෙනම් අපි මේක රස විඳින්මින් තණ්හාව උපද්දවන්නේ අර එළියේ තියෙන එකට. දැන් බලන්න අපේ ඇතිවීම නැතිවීම පිළිබඳව නොදන්නාකම කොච්චරද කියලා. හැම ආයතනයකදීම එබඳු මෝහයක් එබඳු මුලාවක් යෙදිලා ඇති. ඉතින් අපි එක තැනකින් පටන් අරගෙන විමසා බැලුවහොත් අනිත් දැනුත් අපට හසු කරගන්න නතු කරගන්න බැරි වෙන්නේ නැහැ. පුළුවා. ටිකක් නුවණින් හිතන්නයි විමසන්නයි ඕන. දැන් ඔය විදිහෙන් අර පෙනෙන ස්වභාවය තුල මුලා වෙලා වේගයෙන් බාහිරයේ දෙස බලන්න ගිය ගමන වැළකිලා යම් තරමකට හෝ අපට මේ කය කියන වචනයෙන් අර්ථවත් කරන සැබෑ අදහස මතුවුණොත් කය කියන වචනේ සැබෑ අදහස හිස් තුච්ච පිළිකුල් කියන අර්ථයයි කය කියන වචනේ තේරුම. ඒ අදහස ප්‍රකට වෙන්න ඕන. ඒ කියන්නේ අර පෙනෙන රූපයත් එක්කම පෙනෙන ස්වභාවයත් එක්කම අපි මෙතෙක් සොඳුරුයි කියලා පෙනුණු ආත්ම වශයෙන් පෙනුණු ඒ වර්ණ දර්ශනය විනිවිද අපි දකිනවා මෙහෙම තෙන මෙහෙමයි තියෙන්නේ. එතකොට අපට හම්බ වෙනවා රූපේ යම් ඇත්තක්. ඒක මට හෝ මගේ හෝ නෙවෙයි. අත්ථී කායෝතිවා පනස්ස සතිපච්චපට්ඨා හොත. කය පමණක් ඇත්තේ යන සිහිය පිළිදෙනවා. ඒක එතකොට මමවත් මගේවත් හවලාගේ කියලා කියන්න බෑ. දැන් අපට යම් ඒ සොඳුරු දර්ශනයක් ලැබෙනකොටම ඒකට අයිතිකාරයෙක් ඉන්නවා හවලාගේ. ඒක මගේ. එහෙම නැත්නම් අරයාගේ මෙයාගේ. අයිතිකාරයෙක් හිටියා. දැන් මෙතන සිහිය පිහිටුවා කියලා කියන්නේ අන්නේ අයිතිකාරයෙක් හම්බ වෙන්න විදිහක් නැහැ. හිමිකාරයෙක් නැහැ. මම හෝ මගේ හෝ අනුන්ගේ හෝ නෙවෙයි. මෙන්න මෙතන තියෙනවා ආහාරයෙන් හටගෙන ආහාර නැතිවීමෙන් නිරුද්ධ වෙන මෙබඳු අසුභ වූ අසාර වූ දුගඳ වූ පිළිකුල් වූ හිස් වූ තුච්ච වූ මෙබඳු අවයව ටිකක් පිළිබඳව අපට හිතට ප්‍රකට වෙන්න ඕන. ඒක තමයි අත්ථි කායෝතිවා පනස්ස. කය පමණක් ඇත්තේය. සත්පුද්ගල භාවයෙන් වෙන් වුණු ඒකට කරන වෙනත් වෙනත් ආත්මීය උපකල්පනයන්ගෙන් වෙන් වෙච්ච පවතින ආකාරයේ පෙනෙන ස්වභාවයක් හිතට හසු වෙන්න ඕන. දැන් අන්න ඒ තැනටපත් වුණාම තමයි තවදුරටත් සමුදය ධම්මානුපස්සී වය ධම්මානුපස්සී කියන තැන අපට ඉදිරියට විමසන්න වෙන්නේ. එතකොට අපට අහන්න වෙනවා මෙබඳු හිස් වූ තුච්ච වූ පිළිකුල් වූ අසුභ වූ අසාර වූ දුගඳ වූ මෙබඳු කයක ඇයි මම පැටලිලා ඉන්නේ? ඇයි මේක මම මගේ කියන අදහසින් වැළඳගෙන තියෙන්නේ? කොහොමද මෙබඳු කයකට මම බැඳිලා ඉන්නේ? හිත බැඳිලා ඉන්නේ? අන්න එතනින් එහාට කරුණු හොයන්න වෙනවා. ඒ ගැන ලෝකේ අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා තම තමන්ගේ අදහස් අනුව ධර්මයේ විවරණය කරලා ඇති. බොහෝ තැන්වල අපිට අහන්න ලැබෙන්නේ පෙර අවිද්‍යාවෙන් පෙර අවිද්‍යාව නිසා කර්ම රැස් කළා. ඒ කර්ම නිමිති හිතට ආවහම සත්පුද්ගල වශයෙන් කාමාදී අරමුණු වශයෙන් තණ්හාව උපදවාගෙන ප්‍රතිසන්දි විඥානයක් හැටියට මව් කුසට බැසගත්තා. ඒ විඥානය තුල පැවතුණා මේ කය කොහොමද හදන්නේ කොහොමද නිර්මාණය කරන්නේ කියන කර්මමය හැකියාව. ඒ අනුව නාම රූප වශයෙන් මේ ආයතන ටික සකස් කළා. ඒ නිසා මේ බාහිරයක් ගැටිලා ස්පර්ශයෙන් වේදනාදී මේ සැප දුක් අදුක්කම සුඛාදී වේදනාවන් විඳින්නට වෙන ආකාරය බොහෝම පැහැදිලිව පැහැදිලි කළ තෙන් අපට අහන්න ලැබෙනවා. දැන් මේ අදහස ටිකක් ගලපලා බැලුවොත් ඒක සම්මත ධර්මකට බොහෝම සමීපයි, බොහොම හොඳයි. තෙර අප විසින් කරන ලද මෝඩකම අවිද්‍යාව නිසා කළ කර්ම, ඒ කර්ම වශයෙන් රැස් කරගත් දේවල් තමයි නැවත නැවත අපට සිහියට මතකයට නැගුණේ. ඒ නිමිති සලකුණු වශයෙන් හිතට නැමෙනකොට තමයි අපි ඒ අරමුණට කාමාදී ලෝකය සිහි කරගත්තේ. ඒ සිහි කර ගැනීම නිසා කාම ලෝකයේ අරමුණු වුණා. සිදුවේ මරණය නම් සිත අවසානයේට කාම නිමිත්තක් නම් ඇසුරු කළේ ඒ කර්මානුරූපව කාම ලෝකයේ තැනක ප්‍රතිසන්දි ගනීවි. ඒ ප්‍රතිසන්දියෙන් මේ රූපයට බැසගත්ත ඒ විඥාණය මෙසේ තමන්ට කැමති විඳින්න ඕන ආකාරයෙන් ආයතන දොරටු හදාගෙන විඳින ආකාරය අපට පැහැදිලි කරලා තියෙනවා. ඒ ගැනත් ටිකක් අහලා විමසලා බලන්න. හැබැයි අපි එහෙම විමසන ගමන්ම අපේ ප්‍රායෝගික ක්‍රියාවලියේදී අතීතාත්ම භාවයන් ගලපන්න නෙමෙයි, මේ වර්තමාන මොහොතට අපි දකින ඇත්තක් බවට පත් කරගන්න ඕන. ඔය අවිද්‍යා සමුදයෙන්, කර්ම සමුදයෙන්, තණ්හා සමුදයෙන් ආහාරයෙන් හටගත්ත රූපයට අපි එන හැටි, මේ රූපේ මම බැඳිලා ඉන්නේ කොහොමද, රූපයක් මට හසු වෙන්නේ කොහොමද කියන තැන අපි හරියටම හිතලා නෙමෙයි, චින්තනයෙන් නෙමෙයි, විශ්වාසයෙන් ඇදහිල්ලකින් නෙමෙයි දකින දහමක් බවට පත් කරගන්න ඕන. අපි පසුගිය දේශනාවලදී නැවත නැවතත් පැහැදිලි කළ අත්දැකීම් ටික, නිදර්ශන ටික පාදක කරගත්තොත් අපට එය සාක්ෂි සටහන් බවට පත් කරගන්න පුළුවන්. දැන් හිතන්න අපි යමක් සිතට සිහි වෙන අවස්ථාව, අපි බල්ලගේ නිදර්ශනයම අරගත්තොත් බල්ලා ළිඳට එබුණු නිසාම ඡායාවක් හටගත්තා. දැන් ඒකේ කිසිම වරදක් දෝෂයක් නැහැ එතන. හැබැයි ඔන්න ඒ පවතින හේතුඵල ධර්මතාවයේ නොදන්නාකම කියන එක යෙදුණා. මෙන්න මේ ළිඳට එබුණු නිසාම මේ ඡායාවක් හටගත්තා කියන මේ හේතු නිසා මෙබඳු ඵලයක් හටගත්තා කියන ධර්මතාවයේ නොදන්නාකම බල්ලාගේ යෙදුණා. ඒ නොදන්නාකම නිසා බල්ලා, ඒ යථාර්ථයේ නොදන්නාකම නිසා ළිඳේ බල්ලෙක් ඉන්නවා කියන අදහස උපදවගත්තා. දැන් මේ බල්ලට සාපේක්ෂව කල්පනා කළ මේ බල්ලා කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම දක්වා ගිය හැටි අපිට මතකයි. ඒ නැවත නැවතත් සිහි කරලා බලන්න. දැන් ඔන්න ඔය වගේ අපි රූපයට, රූපයකින් සැප දුක් විඳින හැටි, තැනට එන හැටි විමසලා බැලුවොත් මේ මොහොත තුල අපට ඔය ඇත්ත දකින්න පුළුවන්. දැන් හිතන්න ඔබ මොහොතක් S2 පියාගෙන භාවනා කරන මොහොතක්. දැන් මේ මොහොතේ භාවනා කරමින් ඉන්නකොට ඔබ හිතන්න ඔබට යම් විඳීමක්, වේදනාවක් ඇති වුණා කියලා. වේදනාවක් ඇති වුණා. අනේ වේදනාව ඇති වෙනකොටම සිත යම් සටහනක් උපද්දවලා පෙන්නනවා කැක්කුම තියෙන වේදනාව තියෙන්නේ මෙතනයි කියලා. ඒක හිතේ ගතිය. සංඥාමය ස්වභාවය. දැන් හිතට ඔන්න අර ලිඳේ ඡායාවක් හටගත්තා වගේ යම් සලකුණක් පෙනේ. ඒක වැරදි නෑ. ඒක විපාකයක්. දැන් ඔබට ඒ හිතට පේන සටහන ඔබ වරදවා ගත්තොත් ඔබට හම්බ වෙන්නේ ධන හිසක්. කොණ්ඩක්. එතකොට මේ පෙන්නන මනෝමය රූපේ ඔබ බාර ගන්නවා උපකල්පනය කරනවා ධන හිස කියලා. ඔන්න හිතන්න දැන් හිතට දැන් යම් කයට දැන් වේදනාවක් දැනුණා වේදනාවත් එක්කම ඔන්න පෙනෙනවා වේදනාව තියෙන්නේ මෙතනයි කියලා පෙන්නන ස්වභාවය. දැන් හිතේ සලකුණක් ඇඳිලා අර දියේ ඇඳුණු චිත්‍රය වගේ සෙවණැල්ල වගේ දැන් ඔන්න අපි කරන උපකල්පනය මේක දිහා බලාගෙන හිතනෝ ධන හිස. දැන් ඔන්න ඊළඟට අර වේදනාවයි ධන හිසයි දෙක එකට ගලපනෝ ධන හිසේ තමයි කැක්කුම. දැන් ධන හිසේ කැක්කුම දැන් කැක්කුමක් තියෙනවා කැක්කුමට හිමි තැනකුත් තියෙනවා. දැන් කාගේද මේ ධන හිස? මගේ. ධන හිසේ වේදනාව කාගේද? මගේ. දැන් මගේ ධන හිස මගේ වේදනාව. දැන් ඒකට ප්‍රතික්‍රියාවන් දක්වන්න ඕන. දැන් හිමින් සරේ අපි අතේතෙන්ට ගෙනියන ඇස් දෙක පියාගෙන. දැන් මේ ක්‍රියාවලිය ස්වභාවිකයි. හැබැයි දැන් බලන්න අපි කයක් අයිති කරගන්නවා කියන තැන වෙනකොට කයකින් සැපදුක් විඳිනවා කියනකොට අවිද්‍යාව යෙදිලා නැද්ද? කර්ම සංස්කාරයෝ යෙදිලා නැද්ද? තණ්හාව යෙදිලා නැද්ද? ඒ අවිද්‍යාවෙන් කර්මයෙන් තණ්හාවෙන් අයිති වෙලා තියෙන්නේ අල්ලගත්තේ මොකද්ද? ආහාරයෙන් හටගත්ත කය. මේ වර්තමාන මේ මොහොත තුළ ඔන්නෝය යහ සත්‍ය සැබෑවක්ද කියලා තම තමන් තුළින්ම විමසා බලන්න, උරගා බලන්න. අර නිදර්ශනය ඉස්සෙල්ලා හොඳට බලන්න. බල්ලා පොළොව පහුරු ගැනීමේ කායික ක්‍රියාව, බිරීමේ වාචසික ක්‍රියාව, බල්ලෙක් යන පිළිගැනීම, ඌ පිළිබඳව ඇති කරගත්ත ද්වේෂය, මනෝ සංස්කාරයේ හැටියට සලකලා එතකොට කාය වාක් මනෝ සංකාරයන් හටගත්තේ කෙබඳු තැනකද? කෙබඳු යථාර්ථයක් ඇති තැනකද? ඒ වගේම දැන් බලන්න තමන්ට හිතට මේ වෙනදී ඒකට තමන් උපකල්පනය කරන හැටි. ඊළඟට අර දැනුණු වේදනාව හිතන දැන් වේදනාව කයටයි ඇයිටි. දැන් පෙනෙන දේ හිතටයි ඇයිටි. දැන් පෙනෙන දේ නාම ධර්මයක්. තෙනන දේ නාම ධර්මයක්. කාය ස්පර්ශයෙනුයි වේදනාව තියෙන්නේ. දැන් අපි මේ වේදනාව මනෝ ස්පර්ශයට ගලපනවා. කාය ස්පර්ශයයි මනෝ ස්පර්ශයයි දෙක එකට ගලපන්න බෑ, සසඳන්න බෑ, මෝඩකමින් කරනවා. එතකොට වේදනාව මෙතනයි තියෙන්නේ කියලා අපි විනිශ්චය කරන තැන, තීරණය කරන තැන කොතනද? එතකොට තීරණය කරලා අපි කයට අත ගෙනියනකොට ඒ ඉරියව්ව හොලවලා වෙනසක් කරනකොට අපි ඒ රූපය ඇසුරු කරලා තියෙන්නේ, ඒ රූපේ භාවිතා කරලා තියෙන්නේ, ඒ රූපේ හොලවලා තියෙන්නේ, ඒ කායික ඉරියව්ව වෙනස් කරලා තියෙන්නේ අවිද්‍යාව යෙදිලා එතනට, කර්මය යෙදිලා, තණ්හාව යෙදිලා, ආහාරයෙන් හටගන්න රූපයට අයිතිවාසිකම කියලා. නිබ්බත්ති ලක්ෂණ නොදන්නාකමත් සමහර වෙලාවට මීටත් එහාට ගියාම එතනටත් වැටෙනවා. එනිසා මෙන්න මෙහෙම නේද හටගන්නේ. මෙහෙම නේද සසරේ පැවැත්ම, දුකේ හට ගැනීම. දුක නැති වෙන්නේ මේ ඇත්ත දැකලා මේකෙන් නිදහස් වුණොත් නේද? මේ කයින් නිදහස් වෙන්නේ මෙහෙම නේද? එතකොට දැන් Tamanට හම්බ වෙනවා මේ කයින් නිදහස් වෙන ගැය, නිරුද්ධ කරන පැත්ත, නිරුද්ධ වෙන පැත්ත. හිතෙන් අපිව මෙහෙවන මධ්‍යස්ථානය හඳුනගත්තාම එතනින් අපි අතහැරගත්තොත්, එතන මුලාව දුරු කරගත්තොත් අපට මේ ආහාරය නිසා හටගන්න කයින් අපට නිදහස් වෙන්න පුළුවන් වේවි. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් යෙතිවීම නැතිවීම පිළිබඳව බලමින් විමසමින් කටයුතු කරන්න උත්සාහවත් වෙන්න, තවදුරටත් ඒ ගැන බොහෝ හිතන්න විමසන්න කතා කරන්න වේවි. ඉතින් ඔය ආකාරයෙන් උපමනකින් ඒ ගැන අහලා තවදුරටත් සිතින් සිතලා චින්තාමේ වශයෙන් ඒ දැනුම වැඩි දියුණු කරගෙන භාවනාමේ වශයෙන් සත්‍ය අත්දැකීමක් බවට පත් කරගෙන ලෝකෝත්තර මඟ උපදවාගෙන සෝතාපන්න ආදී සද්ධානුසාරී ධම්මානුසාරී ආදී පිළිවෙලින් මඟඵල නිවන් අවබෝධ කරගන්නට මේ ධර්ම දේශනාවටද ධර්ම දේශනාවද ඔබට සරණමය ද්වාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. අදත් මේ උතුම් ධර්ම ශ්‍රවණේ ධර්ම දාණයෙන් සිද්ධ කරගත් උතුම් කුසල පුණ්‍ය සම්පත්තිය මතු බුදුවලවක් සනසනාරි මෛත්‍රී නාතු නිබ්බෝසතානන් වහන්සේ ඇතුළු බුද්ධ බෝසත්යන් වහන්සේලාටත් අල්පේ සාක්ති මහේසාක්ති ශාසන මාමක උපකාරක තම තමන්ගේ ගෘහ වස්තු ආදියට තම තමන්ට අධිගෘහිත ඉෂ්ඨකාමී දෙවියන්ටත් පත් වේවා. දිවයිසුරු වැඩි දියුණු වේවා. පතන බෝධියෙන් නමා මහ නිවනින් සනසෙත්වායි සාදු කියලා දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරනවා. නිහාල් පෙරේරා මහත්මානන්, ඩොරින් පෙරේරා, නොනා මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දෙනා වෙනුවෙන් මිය පරලෝගිය කුල පරම්පරාගත මව්පිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දූ දරු හිතවත් අසල්වැසිය ආදී සියලු ඥාති වර්ගයාටත් ඔබ අප හැම දෙනා නමින් මිය ගිය මව්පිය ගුරුවර ආදී සියලු ඥාතිවරුන්ටත් මේ පින් 107ක්පත් වේවා. සසර ජීවිත සුවපත් වේවා. දුක් පිරි සසර කතර නිම කොට සාන්ති නිවනින් සනසෙත්වායි සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමි. විශේෂ ආරමුණ බලාපොරොත්තු වන ඇන්ටනී පෙරේරා ආදරණීය පුතුණුවන්ට, ඒ දයාබර එකම පුතුණුවන්ට බුද්ධාදී රත්නත්‍රය අනන්ත ආශිර්වාදයෙන් සූචි අනන්ත ගුණ බලයෙන් තුනුරුවන් ඥානුභාවයෙන් ධර්ම ශ්‍රවණය කිරීමේ ධර්ම දානේ උතුම්මානි සංස බලයෙන් නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත සියලු සාන්තියේ සහනයේ සනසිල්ල උදා වේවා. දෘශ්‍යමානව අදෘශ්‍යමානව යම් උවදුරක් බාධකයක් ඇත්තේ නම් ඒ සියල්ලක් හිරුතුතු ගණ දුරක්සේ දුරව වේවා. සියලු අතුරු ආන්තරාවන් මගහැරේවා. හැම කල්හිම සූවිසනන්ත මහ ගුණ බලයෙන් තබන තබන පියවරක් පාසා සර්ව ආරක්ෂා සම්පත්තිය රැකවරණයේ සැලසී යනාගත අභිවෘද්ධිය දියුණුව බලාපොරොත්තු ආකාරයෙන් ඒ නව රැකියාවේ කටයුතු සිදු කරන්නට ශක්තිය භාග්‍ය සැලසේවා. කරන කියන සියලු යහපත් කටයුතු සඵල වී උතුම් ලෞතුරු සපතින් සැනසෙන්නට ධම්මගට කුසල් මගටද සිත් නිත්‍යමු වේවායි සාදු කියලා ආශිර්වාද කොට ප්‍රාර්ථනා කරමු. තෙන්වත් නිහාල් පෙරේරා, ඒ වගේම දොරින් පෙරේරා, ඒ මව්පිය දෙපළ ප්‍රධාන කොට ඇති පින්වත් හැම දෙනාටමත්, හැදු වැඩ ගුරු දෙමාපිය දූ දරු පවුල් වල හැමටත්, බෞද්ධ ආමාත්‍ය ජාලයේ ගරු සභාපති කුසල ධම්මසාමීන් වහන්සේ ඇතුළු ඒ සමස්ත කාර්ය මණ්ඩලයටත්, මෙහි අධීක්ෂණ කටයුතු කරන ආර්යසේන මහත්මයා, මේ කටයුතු සිද්ධ කරන කල්යාණ මහත්මයා, සුරංජිත් මහත්මයා ආදී හැමතත් විශේෂයෙන් මේ කටයුතු මෙහෙයවමින් සියලු කටයුතු සංවිධානය කරන අපේ ශාස්ත්‍රවේදී පඬිත කුමාරේ සෝමිස්සර සාමීන්ද්‍රයන් වහන්සේලා වහන්සේටත් ඔබ අප හැම දෙනාටමත් මේ පුණ්‍ය බලයේ කුසල බලයේ තුමුරුවන්ගේ ආනුභාවය ආශිර්වාදයේ හේතු කොටගෙන පින් අනුමෝදන් වූ බුද්ධ බෝසත්යන් වහන්සේ ඇතුළු දෙවියන්ගේ රැකවරණය හේතු කොටගෙන දුරුසමාන දුරුසමාන අපලව දුරු කරදර බාධක කාය චිත්ත පීඩාවන් මගෙන් රේවා තුරාන්තරාවන් දුරු වේවා. නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත සාන්තිය සහනේ සැනසෙල්ල ළඟා වේවා. කරන කියන සියලු යහපත් කටයුතු රැකී ආරක්ෂා වෙලෙලඳාම් ගොවිතෙන් අධ්‍යාපන ආගමික කටයුතු දිනෙන් දින දියුණු වේවා. සසර ගමනේ සරණාතුරු නරකාදී දුගති බයකට සාදු පාසාදී දුකකට නොපැමිණ දුෂ්ට දුරු ධනය සුරින් මිදී සත්පුරුස සසුරම ලැබ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් මුතුන් මග ඵල නිවන් සුව කල්නවාම අපි හැම දෙනාටම ලැබේවා සැලසේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.
එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝහි පිහිටි ශ්‍රී සංඝෝති බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ වස්සාන සමය වෙනුවෙන් ඔබ වෙත ගෙනෙනා විශේෂ සතිපට්ඨාන ධර්මදේශනා මාලාව. දේශකයන් වහන්සේ පූජ්‍යපාද පිටිගණ ගුණරත්න ස්වාමීන් වහන්සේ.